ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අද සැප්තැම්බර් මාසේ 25 වෙනිදා වෙනකොට ලෝකයේ තියෙන තතුවිත්ති මොන විදිහේ ආකාරයක් දරගෙන තියෙන්නේ? කොයි වගේ ප්‍රවෘත්තිද වඩාත්ම අවධානයට ලක්වෙමින් තියෙන ප්‍රවෘත්ති? අපි සමාලෝචනය කරමු සුපුරුදු පරිදි අද දවසේදීත් අපේ විදෙස් විත්ති සමාලෝචනය ලොව වටා තුළින්. සුපුරුදු ලෙසින්ම මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා සිටිනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිල්රුක්ෂි.
කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව කතා බහ කරමින් අපි දැන් සති ගණනාවක් තිස්සේ මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ. දරුණු තත්ත්ව වාර්තා වෙමින් තියෙනවා, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට අසල්වාසී රට ඉන්දියාව. ඒ ඇතුළු මේ වෙනකොට ලෝකයේ කොරෝනා ව්‍යාප්තිය වැඩිපුරම තියෙන රටවල්වල අලුත් සංඛ්‍යාලේඛන සහ දත්ත සම්බන්ධව සමාලෝචනය කරමින් අපි එහෙමනම් සුපුරුදු විදිහට මේ සාකච්ඡාව ආරම්භ කරමුම.
දිල්රුක්ෂි, මේ සතියේ වෙනකොට බොහෝ දුරට ලෝකයේ කොරෝනා මරණ සංඛ්‍යාව මිලියනයකට සිට් වෙලා තියෙනවා. ඒක මිලියනයක් අභිබවා යන්න පුළුවන් මේ සතියේ ඉදිරි දින කිහිපෙදී. ඒ වෙනකොට ලෝකයේ මිලියන 32ක් මේ රෝගයෙන් ආසාදිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි බැලුවොත් ඇමරිකා එක්සත් ජනපදයේ තමයි තවමත් ඉදිරියෙන් ඉන්නේ 169ක් රෝගී තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉන්දියාව දැන් ඉතාමත්ම ශීඝ්‍රයෙන් ඇමරිකාවත් ඉස්සර කර යන තත්ත්වයට කිට්ටු වෙලා තියෙනවා. 157ක්, ඒ කියන්නේ මිලියන 5.7ක් මේ වෙනකොට ඉන්දියාවේ රෝගීන් වාර්තා වෙලා තියෙනවා. ඒ එකම ලක්ෂයකට මේ වෙනකොට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වුණයි කියලත් වාර්තා වෙනවා. මෙතන වඩාත්ම ඛේදජනක තත්ත්වයේ තියෙන දිරුක්ෂි, ඉන්දියාවේ දිනකට 100,000 ආසාදිතයන් අලුතෙන් සොයාගන්න තත්ත්වයකට පත් වුණ පෞගිය සතියේ ඒ ප්‍රවණතාවය තවත් වැඩි වෙන බවක් පෙනෙන්නට තියෙනවා. මොකද විශේෂයෙන් ඉන්දියාව PCR පරීක්ෂණ කිරීමේ ඒ ධාරිතාවත් දැන් වැඩි කරලා තියෙනවා. ඉතින් ඉන්දියාවේ රෝගීන් හමුවීමත් දැන් එන්න වැඩි වෙලා තියෙනවා. ඒ එකම මේ මරණ සංඛ්‍යාවත් දැන් මේ වෙනකොට 91,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. මරණ සංඛ්‍යාවත් බොහොම ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. අපි බැලුවොත් යුරෝපයේ දේශයට යමුණුත් දිරුක්ෂි, යුරෝපයේ දෙවන රැල්ලක් ඇතිවීම පිළිබඳව ඇතිවීමේ අවධානමක් දැන් මතුවෙලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රංශයේ එක් දිනක වාර්තා වෙච්ච වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ඊයේ වෙනකොට වාර්තා වුණා. 16,000කට අධික රෝගීන් සංඛ්‍යාවක් එක් දිනකදී වාර්තා වුණා. ඒක තමයි දිනකදී ප්‍රංශයේ වාර්තා වෙච්ච වැඩිම රෝගීන්ගේ සංඛ්‍යාව. ඉතින් එවැනි තත්ත්වයක් තුළ යුරෝපයේ ප්‍රංශය පමණක් නෙමෙයි බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤ, ඉතාලිය මේ කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට පත් වෙච්ච යුරෝපීය ප්‍රධාන රටවල් මේ වෙනකොට අලුතෙන් සීමා බන්ධන ඇති කරලා තියෙනවා. විශේෂයෙන්ම කණ්ඩායම් වශයෙන් පුද්ගලයන් ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීම, හමුවීම, එවැනි දේවල් අලුතෙන් නැවතත් සීමා කිරීමට ඔවුන් කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන් අප බැලුවොත් බ්‍රිතාන්‍ය බැලුවොත් 6 දෙනෙකුට වැඩිය පිරිසක් එක්තැනක රැස්වීම මේ වෙනකොට තහනම් කරලා තියෙනවා. ඒ වගේම ක්‍රීඩා සහ අනිකුත් උත්සවවලට 1,000කට වඩා වැඩි පිරිසක් සහභාගී වීමත් දැන් තහනම් කරලා තියෙනවා. ඒ එක්කම දැඩි නීති රීතිත් මේ වෙනකොට පනවලා තියෙනවා මේ රෝගී තත්ත්වයේ ඒ දෙවන රැල්ල මෙඩ පැවැත්වීම සඳහා. ඉතින් බ්‍රිතාන්‍යයේ ඒ දෙවන රැල්ල යන අතරතුරේදී ඇමරිකා එක්සත් ජනපදෙත් ඒ විදිහම දැන් මැතිවරණය තියන්නට ඔවුන්ගේ ජාතිපති මැතිවරණය නොවැම්බර් 3 වෙනිදා තියන්න නියමිතයි. ඉතින් ඒ මැතිවරණය අභියසදී රෝගයේ පැතිරීමේ වේගය ඇමරිකා එක්සත් ජනපදෙත් දැන් ඉතාමත්ම ප්‍රබල ලෙස වැඩි වෙමින් පවතිනවා.
ඇමරිකානු මැතිවරණය පිළිබඳව කතාබහ කරද්දී මේ සතිය වෙනකොට සමස්ත ලෝකයේම එක්තරා අන්දමකින් වික්ෂිප්තභාවයට පත්වුණු ප්‍රකාශයක් නිකුත් වුණා ඇමරිකානු වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන්. දැන් බොහෝ දෙනෙක් බලන් ඉන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට තමන්ගේ දෙවන වාරය සඳහාත් නැවත වතාවක් ජනාධිපති වීමේ බලය ලබා ගන්න පුළුවන් වේද බැරි වේද කියන කාරණාවනේ. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සතියේදී ප්‍රකාශ කරලා තියෙනවා ඔහු හදිසියේවත් පරාජයට පත් වුණත් ඔහු බලය සාමකාමීව අනිත් පාර්ශවයට පවරන්නට සූදානමක් නැහැ කියලා. ඒ කියන්නේ ඔහු දිගටම මේ පුටුවේ රැඳී සිටින්නට යම් කැමැත්තකින් සිටින වගේ මේ ප්‍රකාශයෙන් හෙළිදරව් වෙනවා. ඒ විතරක් නෙමෙයි, මේක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව බහුල වශයෙන් කතා බහ කරන අනිත් රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට කැපවෙන ලෝක බලවතුන් ආයතන රාජ්‍යන් වල නායකයින් මේ වගේ ප්‍රකාශනකුත් කරද්දී ඒ සම්බන්ධවත් ලෝකයේ දැඩි අවධානයක් යොමුණා. අමල්, මොකක්ද මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයේ පසුපස තියෙන සත්‍ය අරුත මොකක්ද? ඔහු ඇයි මෙවැනි ප්‍රකාශයක් කරන්නේ?
ඔව්, විලක්ෂ, ඇත්තටම මේ පහුගිය දින කිහිපයේ, ඇත්තටම බැලුවොත් පහුගිය සති කිහිපයේදීම බැලුවත් ඇමරිකා එක්සත් ජනපදයේ තිබිච්ච ඒ ජනමත විමසුම් වලදී ජෝ බයිඩන්, ඩෙමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් ඉන්න බව වාර්තා වෙලා තියෙනවා. ඉතින් එවැනි වටපිටාවක් තුළ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ විදිහ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඔහු නොවැම්බර් 3 වෙනිදා තියෙන මැතිවරණයේ පරාජයට පත්වුවත් ඔහු ඒ පරාජය පිළිගැනීමට සූදානම් නැහැ. එපමණක් නෙවෙයි, ඉන් පස්සේ ජනවාරි 20 වෙනිදාට අලුත් ජනාධිපති කෙනෙක් දිවුරුම් දෙන්නට නියමිතව තිබුණට ඒක ඒ ආකාරයෙන් සිදු නොවෙයි කියන අනතුරු ඇඟීමක් ඔහු කළා තියෙනවා. ඉතින් මේක බොහෝ විට ඔහු ඡන්ද ක්‍රමය පිළිබඳවත් ඒ එක්කම අර ජනමත විමසුම් වලින් ඔහුට අවාසි වෙන අන්දමින් රටේ ඒ ප්‍රවණත අලුත් ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙන කාරණාවන් නිසා තමයි මේ විදිය ප්‍රකාශයක් කරලා තියෙන්නේ. ඉතින් දිගින් දිගටම දිරුක්ෂි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා මේ ඇමරිකාවේ ඡන්ද ක්‍රමය ඔහුට අවාසිය කියලා. විශේෂයෙන්ම මේ මේලින් බැලට්ස්, එහෙම නැත්නම් ඡන්දදායකයාට නොවැම්බර් 3 වෙනිදා වෙනකන් ඉන්නේ නැතිව තමන්ගේ ඡන්දය තැපෑලෙන් ප්‍රකාශ කරන්න ඇමරිකාවේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මීට කලිනුත් ඒ අවස්ථාව තිබිලා තියෙනවා. නමුත් මේ කොරෝනා වෛරසය නිසා වෙනදට වඩා විශාල පිරිසක් තැපැල් ඡන්ද වලට අයදුම් කරලා තියෙනවා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ මේ මේලින් බැලට්ස්, එහෙම නැත්නම් මේ තැපෑලෙන් එවන ඡන්ද නිසා ඔහුට අවාසියක් වන්නට පුළුවන් කියලා. ඉතින් මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා සමහර අවස්ථාවලදී එක් පුද්ගලයෙකුට ඒ ඡන්ද කාඩ්පත් දෙකක් හෝ තුනක් ලැබිලා තියෙනවා. මේක සිද්ධ වෙලා තියෙන්නේ වැඩිපුරම ඩෙමොක්‍රටික් පක්ෂයේ, තමන්ට විරුද්ධ පක්ෂයේ පිරිස් වැඩිපුර ඉන්න ප්‍රාන්තවල තමයි මෙවැනි අක්‍රමිකතා සිද්ධ වෙලා තියෙනවා කියලා කියන්නේ. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පක්ෂයේම ප්‍රධානීන් මේ වෙනකොට ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශය එලා දැකලා තියෙනවා. ඒක මවුන් කියලා තියෙනවා. ඇමරිකාවේ ඡන්ද ක්‍රමය පිළිබඳ ඔවුන්ට ඒ විශ්වාසය ඒ ආකාරයෙන්ම තියෙනවා. ඉතින් මේ මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදීව සහ සාමකාමීව සාධාරණ පැවැත්වෙයි කියලා රිපබ්ලිකන් පක්ෂය පිළිගන්නවායි කියලා. ඉතින් මෙතන රිපබ්ලිකන් පක්ෂය තුළම දැන් ලොකු බෙදීමක් ඇති වෙලා තියෙනවා. මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉතාමත්ම ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙත කලින් කිසිම ජනාධිපතිවරේ තමන්ගේ රටේ ඡන්ද ක්‍රමය පිළිබඳ අවිශ්වාසයක් පළ කළා නැහැ. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ මේ විදිහටම අසාමාන්‍ය ජනාධිපතිවරේ. ඉතින් ඔහු මේ අවස්ථාවේදීත් ඒ ආකාරයෙන්ම ඇමරිකාවේ ඡන්ද ක්‍රමය අභියෝගයකට ලක් කළා තියෙනවා.
දැන් මට මතක් කරවා මල්, ඔය කතාව කියද්දී මීට කාලෙකට කලින් ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා එක්තරා සමුළුවකදී කරපු ප්‍රකාශයක් මේ සමාජ මාධ්‍යවල දැඩි ලෙසින් සංසරණය වුණා. ඔහු ප්‍රකාශයට පත් කළා තමන්ට නියමිත කාල සීමාවේදී අදාළ රාජකාරිය සිදු කරලා තමන්ගේ සේවය අවසන් වුණාට පස්සේ, ජනතාව තමන්ව ප්‍රතික්ෂේප කළාට පස්සේ ඇයි මේ රාජ්‍ය නායකයෝ තමන්ගේ පුටුව හැරදාලා නොයන්නේ? ඒක මට තේරුම් ගන්න බෑ කියලා. ඉතින් මේක බොහෝ වෙලාවට මේ දකුණු ආසියාතික දේශපාලනික වාතාවරණයට සමපාත වුණා. ඒ වගේම ලෝකයේ ඇතැම් ඔය බලය පවත්වා ගන්නට උත්සාහ කරන රාජ්‍යයන් වලට මේක දැඩි ලෙසින් ලබා දුන්න පහරක් විදිහට තමයි බොහෝ දෙනෙක් සැලකුවේ. නමුත් ඇත්තටම දැන් බැරක් ඔබාමාගේ පාලනයෙන් අනතුරු ඇමරිකාවේ පත්තුණු ජනාධිපතිවරයා තවත් ඇමරිකානු ජනාධිපතිවරයෙක්ම බැරක් ඔබාමා අදහස් කරපු දේම නැවත වතාවක් සිදු කරමින් සිටිනවා. ඒකත් ඇත්තටම මේ දෛවයේ සරදමන්ද කියලා හිතෙනවා. මේලඟට අවධානය යොමු කරමු අමල්. මේ සැප්තැම්බර් මාසයේ 21 වෙනිදාට එදලා තිබුණා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75 වෙනි සංවත්සරය. ඒ නිමිත්තෙන් ලෝකයේ රාජ්‍ය නායකයන් සමුළුව අමතුන් ලැබුවා වීඩියෝ තාක්ෂණය හරහා. එතනදී ශ්‍රී ලංකා ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා සමුළුව ආමන්ත්‍රණය කරපු ඒ කතාවේ එක්තරා විශේෂිත කාරණාවක් පිළිබඳව ශ්‍රී ලාංකීය මාධ්‍යත් ටිකක් අවධාරණය කරලා තිබුණා. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් වුණු රාජ්‍යයන්ට නිදහසේ කටයුතු කරන්න ඉඩ දෙන්න කියලා. මේක ටිකක් සැලකිය යුතු ප්‍රකාශයක්. මේ සම්බන්ධව ලෝකයේ අවධානය සහ ශ්‍රී ලංකාවේ අවධානය කොහොමද තියෙන්නේ?
ඔදිලක්ෂ, මේ එක්සත් ජාතීන්ගේ සමුළුව සැප්තැම්බර් මාසයේ වෙනකොට නිව්යෝක් නුවරේ පවත්වන්න තියෙන. නමුත් මේ අවුරුද්දේදී කොරෝනා වෛරසය නිසා රාජ්‍ය නායකයන් බොහොමයක් තමන්ගේ ඒ ප්‍රකාශයන් කලින් පටිගත කරලා ඒ වීඩියෝ පට ලබා දීලා තිබුණා. එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ අලුත් සැසිවාරයේ මහා සමුළුවේදී ඒවා විකාශනය කිරීමට. ඉතින් ඒ අනුව තමයි ගෝටාබේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඒ ප්‍රකාශය, එක්සත් ජාතීන්ගේ සමුළුව ආමන්ත්‍රණය කරන ඒ ප්‍රකාශය වීඩියෝගත කරලා ඒක ලබා දීලා තිබුණේ. මෙතනදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල්වල තමන්ගේ කටයුතු කරගෙන යාමට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ජාත්‍යන්තර ප්‍රජාවත් ඉඩ සලසන්නට ඕන අනෙකුත් රටවල් වලට තමන්ගේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමෙන් වළකින්නයි කියලා. ඒ එක්කම මේ අලුත් කොරෝනා වෛරසයේ ඒ අභියෝගයේ ජය ගැනීමටත් අනෙකුත් රටවල් සහාය ලබා දෙන්නට අවශ්‍යයි කියන කාරණාවත් මෙතනදී මතු කරා. නමුත් විශේෂයෙන්ම මෙතන ලබා දුන්න පණිවිඩය තමයි කුඩා රටවල් වල මේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල අභ්‍යන්තර කටයුතු වලට එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ අනෙකුත් රටවල් ඇඟිලි ගැසීම නොකළ යුතුයි කියන පණිවිඩය.
සමාජ මාධ්‍ය දේශපාලනීකරණය වීම කියන කාරණය දැන් මතුවෙන කාරණාවක්ද කියලා අපිට හිතෙනවා. ඉන්දියාවෙන් නැහෙන මේ තොරතුරු දිහා දැක්කහම ඉන්දියාවේ එක්තරා පක්ෂයක් චෝදනා කරනවා, මේ ඉන්දියාවේ ෆේස්බුක් එක ටිකක් එක්තරා දේශපාලන පක්ෂයකට පක්ෂග්‍රාහීව කටයුතු කරනවා, ඔවුන්ගේ ඒ අප්ලෝඩ් කරන දේවල් සහය හරහා සිදුවන මේ වෛරී සහගත ප්‍රකාශවලට ඉඩ ලබා දෙනවා කියලා. ඉතින් ඒකට විරුද්ධව තවත් පක්ෂයක් නැගී සිටිනවා. ඉතින් මේ තත්ත්වය මත ෆේස්බුක් එක පදනම් කරගෙන යම් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඉන්දියාවේ ඇති වෙලා තියෙනවා කියලා අපිට තොරතුරු වාර්තාවන්නේ. අමල් අපි සම්පූර්ණ විස්තර ඔබෙන් දැනගන්න කැමතියි.
ඔව් දිලුක්ෂි, ෆේස්බුක් ආයතනයට ඉන්දියාව කියන්නේ අති විශාල දැවැන්ත වෙළඳ පොළක්. ඉන්දියාවේ බොහෝ අවස්ථාවලදී ෆේස්බුක් එක විශේෂයෙන්ම හින්දු අන්තවාදීන්ට පක්ෂපාතී විදිහට කටයුතු කරනවා කියලා විතින් විත චෝදනා එල්ලවලා තිබුණා. ඉතින් මේ චෝදනා මේ විදිහට එල්ලවීමත් එක්කලා නවදිල්ලි ප්‍රාන්තයේ බලයේ තියෙන ආම් ආද්මි පක්ෂය වැඩපිළිවෙලක් වියත් කරා ෆේස්බුක් ආයතනය කැඳවලා ඒ පිළිබඳව විමර්ශනයක් ඇති කරන්නට. ඉතින් මේ විමර්ශනය ඇති කිරීම සඳහා ෆේස්බුක් ආයතනයේ ඉන්දියාවේ ප්‍රධානියා කැඳවලා තිබුණා සාක්ෂි ලබා දීම සඳහා. ඉතින් මෙතනදී ආම් ආද්මි පක්ෂය බොහොම ඍජුවම ෆේස්බුක් ආයතනයට චෝදනාවක් එල්ල කරනවා, හින්දු අන්තවාදීන්ට ඔවුන් වැඩිපුර සහයක් ලබා දෙනවා, ඒ එක්කම ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ පක්ෂය වෛරී ප්‍රකාශ කරද්දී ඒවා ඉවත් කිරීමට ෆේස්බුක් එක කටයුතු කරන්නේ නැහැ කියන චෝදනාවක් එල්ලවලා තියෙනවා. ඉතින් මේ චෝදනාවලට තමන්ගේ නිදහසට කරුණු ප්‍රකාශ කරන්නටයි කියලා ෆේස්බුක් ආයතනයේ ඉන්දියාවේ ප්‍රධානියාව කැඳවලා තිබුණා ආම් ආද්මි පක්ෂය විසින් විමර්ශනයක් සඳහා. නමුත් මේ විමර්ශනයට සහභාගී නොවි මේ වෙනකොට ෆේස්බුක් ආයතනය ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරලා තියෙනවා. ෆේස්බුක් ආයතනය මේ විදිහට ඉන්දියාවේ නවදිල්ලි ප්‍රාන්තයේ බලය හිමි ආම් ආද්මි පක්ෂය සහ ඒ නවදිල්ලියේ මන්ත්‍රණ සභාව විසින් කරන විමර්ශනයට සහභාගී වෙන්න අවශ්‍ය නැත, මේ විභාගය ඒක නීත්‍යානුකූල නැතේ කියලා. ඉතින් මේ පෙත්සම දැන් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය බාර අරගෙන තියෙනවා. ඒ පිළිබඳ තීන්දුවක් ලබන සතිය වෙනකොට ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක ඇත්තටම ඉන්දියාවේ තුල ෆේස්බුක් සමාගමේ තීරණාත්මක සාධකයක් වෙයි. මොකද දිගින් දිගටම ෆේස්බුක් සමාගමට ඉන්දියාවේ තමන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව චෝදනා එල්ල වෙන නිසා. මේක ඇත්තටම හින්දු අන්තවාදීනුත් ෆේස්බුක් ආයතනයට චෝදනා කරලා තියෙනවා, ඔවුන් මුස්ලිම් අන්තවාදීන්ට සහය දක්වනවා කියලා. ඒකම අනිත් පැත්තෙන් මුස්ලිම් කණ්ඩායම් චෝදනා කරලා තියෙනවා හින්දු අන්තවාදීන්ට වැඩි සහයක් ෆේස්බුක් එකෙන් ලැබෙනවා කියලා. ඉතින් ඒ කෙසේ වෙතත් ෆේස්බුක් සමාගම කියන්නේ ඔවුන්ට ඉන්දියාව ඉතාමත්ම වැදගත් වෙළඳපොළක්, අති විශාල සංඛ්‍යාවක් ඉන්දියාවේ ඔවුන්ගේ ග්‍රාහකයන් ඉන්න. ඒ නිසා ඒක තමන්ට ඉතාමත්ම වැදගත් වෙළඳපොළක් නිසා මේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබන සතියේ ලබා දෙන්නට තියෙන තීන්දුව ඒක ඉතාමත්ම තීරණාත්මකයක් බවට පත් වෙනවා ෆේස්බුක් ආයතනයට.
හොඳයි අමල්, එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා මේ ගෙවිලා යන සතියේ ලෝකයේ අලුත් අතුවිති සමීප කරන්න අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුතියි අයිබෝන්. අපි එහෙමනම් ලබන සතිය සිකුරාදා නැවතත් හමුවෙමු.
අයිබෝන් දිලුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.